මේ වෙලාවට තියෙන්නේ කර්ම දේශනාව.
ඔව් කර්ම දේශනාව හඳුනා. හොඳයි. හරි. බැකින් සීනෝ ගන්නනේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ගමක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස වාසනාවන්ත ගුණබර කාරුණික පින්වත්නි, අපි හැම දෙනාගෙම ඒකායන අරමුණ ප්‍රාර්ථනාව වහ වහ ලැබෙන නිවන විමුක්තිය, ඒ අමා නිවන් සුව ළඟා කර ගන්නට නම් ඒ සඳහා යා යුතු ගමන් මඟක් ඕන වෙනවා. ඒ ගමන් මඟ පිළිබඳව විවිධ න්‍යායන්ගෙන් මේ ධර්මයේ තුල දේශනාවන් අහන්න කියවන්න ලැබෙනවා. ඉතින් අදත් අපි මේ වෙලාවේදී තවත් එක න්‍යායක්, අපි දන්නවා සෝතාපන්න බවට පත් වෙනකොට උන්වහන්සේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිතයි කියලා කියනවා. උන්වහන්සේට පුළුවන්කම තියෙනවා න්‍යාය දහසකින් චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කරන්න. මා අහලා තියෙනවා ලෝතර බුදුරජාණන් වහන්සේලාට න්‍යාය 60,000කින් මේ චතුරාර්ය සත්‍ය මතු කරලා ඉස්මතු කරලා දේශනා කරන්න පුළුවන් මේ කියලා. එකම සම්මාදිට්ඨිය, එකම මාර්ගය, හැබැයි විවිධ ක්‍රම වලින් පෙන්වන්න පුළුවන්. එකම ගඟකට බසින්න තොටු පොළවල් ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි එකම ගඟ ආර්ය අෂ්ටාංගික මාර්ග 60,000ක් හෝ දහසක් හෝ නේ, එකම ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්න පාරවල් තොටුපළවල් පෙන්වන්න පුළුවන් ගොඩක්. සරියුත් හාමුදුරුව එබඳු න්‍යායන් පිළිබඳව හුඟක් දේශනා කරලා තියෙනවා. ඒක න්‍යාය ධර්මයක් සඳහන් වෙනවා. යම් කෙනෙකු අකුසලයේ දැනගත්තොත්, අකුසල මූලයේ දැනගත්තොත්, කුසලයේ දැනගත්තොත්, කුසල මූලයේ දැනගත්තොත්, එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හොති. එපමණකින් ඔහු සම්මා දිට්ඨියට පැමිණෙන බව. උජුගතාස්ස දිට්ඨි දෘෂ්ටි ඍජු බව. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. ධම්මෙහි නොසෙල්වෙන ප්‍රසාද ඇතිව ආගතෝ ඉමං සද්ධම්මන්ති. මේ සද්ධර්මයට පැමිණි කෙනෙක් කියලා කියනවා. කවුරුද? අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති, කුසලංච පජානාති, කුසල මූලංච පජානාති. අකුසලයේ දැනගත්තොත් අකුසල මූලයේ දැනගත්තොත්, කුසලයේ දැනගත්තොත් කුසල මූලයේ දැනගත්තොත්. දැන් මේ ගැන කතා කළොත් මේ අයද දන්නවා. හැබැයි ඒ දැනුම සම්මාදිට්ඨියට පැමිණීමක් වුණාද? ධර්මයේ දෘෂ්ටිය ඍජු වුණාද? නසල්වෙන ප්‍රසාද සහිතව දහමට පැමිණි කෙනෙක් වූවාද කියලා හිතලා බැලුවොත් නම් මේ අදහස ගැන අපිට ටිකක් විමසන්න වෙනවා. මොනවද අකුසල් කියලා කියන්නේ? මොනවද අකුසල් කියන්නේ? අකුසල් කියන්නේ මොනවටද? අකුසල් කොච්චර තියෙනවද? දස අකුසල්. ඒවා මොනවද? අකුසල් මූල.
දොළොස් අකුසල් සිත් කියන.
එතකොට දැන් අපි ගත්තොත් අකුසලය කිව්වහම දස අකුසලය. දස අකුසලය අපට බෙදා ගන්න පුළුවන් වෙනවා, වර්ගීකරණය කරන්න පුළුවන් වෙන කොටස් තුනකට. මොනවද? කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම කියලා. ඔකට තව නමක් කියදෙනවා, දස කර්ම පත. දස කර්ම පත කියලාත් කියනවා ඒ 10ටම. කයින් කරන අකුසල කර්ම තුනයි. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමච්ඡාචාරය, මේ තුන කාය කර්ම. ඊළඟට වාක් කර්ම තියෙනවා හතරක්. මුසාවාද, පිසුනා වාච, සරසා වාච, සම්ප්‍රබ්බලාප හතරයි. මනෝ කර්ම තුනක් තියෙනවා. අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මෙන්න මේ තුන මනෝ කර්ම. මේ දස අකුසලයේ පිළිබඳව අපි තව ටිකක් මේක විමසන්න වෙනවා. මොකද දැන් මෙතන අපිට බෙදා ගන්න වෙන දෙපැත්තකට. කර්ම 10 බෙදා ගන්න පුළුවන් වෙනවා දෙකකට. චේතනා කර්ම, චේතසික කර්ම කියලා. සිතේම යෙදෙන කර්ම වලට කියනවා චේතසික කර්ම කියලා. හිතේම යෙදෙන ඒවා. ඒ කියන්නේ අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ හිතේම උපදින කාර්ය. හිතේම පවතින ධර්මනේ. ඒ නිසා ඒ තුනට කියනවා චේතසික, චෛතසික කර්ම කියලා. ඊළඟට සිතින් සිතලා බාහිර ක්‍රියාවට එනවා. ඒවට කියනවා චේතනා කර්ම. චේතනා කර්ම. ඒ කියන්නේ කාය කර්ම තුනත් වාග් කර්ම තුනටත් කියනවා චේතනා කර්ම කියලා. හැබැයි පොදුවේ ගත්තාම මේ කර්ම තුනම චේතනා කර්ම වෙනවා. එයි අපට ප්‍රසිද්ධ පුරුදු දේශනා පාඨයක් තියෙනවා, චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතනාවම කර්මයේයි කියමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. සිතින් සිතාමයි කයින් වචනයෙන් මනසින් කර්ම කරගන්නේ. ඒ අනුව මෙතන බෙදෙන්නේ ඊට වඩා වෙනස් අදහසකින්. පොදුවේ ගත්තාම සිතේ උපදින ලෝභ ද්වේෂ මෝහයන් තවදුරටත් සිටීමෙන්, එය අරමුණ මෙනෙහි කිරීමෙන් වර්ධනයේ වෙච්ච අවස්ථාවක් වෙනවා කර්මමය අවස්ථාවකට පැමිණීමක් වෙනවා. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි, ලෝභ, දේශ, මෝහේම වර්ධනය වෙච්ච අවස්ථාවක්, දියුණු වෙච්ච අවස්ථාවක්. හැබැයි ඒක ආධ්‍යාත්මිකයි. ඇතුළත කායික ක්‍රියා, වාචික ක්‍රියාව කියන්නේ ඊට වඩා වෙනස්, බාහිර භෞතික ක්‍රියාවකට ඇවිල්ලා. දැන් අපට මෙන්න මේ කාය කර්ම වාක් කර්ම ටිකත් අර කර්ම තුනට, චේතසික කර්ම තුනට බෙදන්න පුළුවන්. දැන් එතන තියෙනවා අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. දැන් ওই අවිද්‍යාව දැඩි ලෝභය නිසා තමයි කායික කර්ම වාචික කර්ම කරනව, ව්‍යාපාදේ නිසා කාය කර්ම වාක් කර්ම කරනව, මිත්‍යා දෘෂ්ටිය නිසා සිදුවෙන කර්ම තියෙනවා. අපි ගත්තොත් දැන් දැඩි ලෝභය නිසා කාය කර්ම තුනෙන් කීයක් කරන්න පුළුවන්ද? සොරකම, කාම මිත්‍යාචාරය කියන කාය කර්ම දෙක ලෝභ මූලිකයි. අවිද්‍යාව මූලික වෙලා දැඩි ලෝභය කියන ලෝභ හිත මූලික වෙලයි ඒ කාය කර්ම දෙක සිද්ධ වෙන්නේ. වාක් කර්ම හතරෙන් මුසාවාදය ලෝභ මූලිකයි. දැඩි අවිද්‍යාව කියන හේතුව, ඒ සිතේ වර්ධනය වෙච්ච එකේ ප්‍රතිඵලය තමයි බොරුව. ඊළාට ව්‍යාපාදය. ව්‍යාපාදයේ ද්වේෂය මූලික වෙලා තියෙනවා කාය කර්මයක් හැටියට, ප්‍රාණඝාතයට. වාක් කර්ම හැටියට පිසුනා වාච, පරුසා වාච කියන කර්ම දෙක ව්‍යාපාදයේ මූලික වෙලා තියෙනවා. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය නිසා කාය කර්ම කරන්නේ මේ දස කුසල කර්මපතවලදී ඒක දක්වනවා සම්ප්‍රප්පලාප කියන, අපි කියනවා නිතර නිතර දොඩවන කෙනා, වැඩියෙන් කතා කරන කෙනා ටිකක් අඥාන කෙනෙක් කියලා. එතකොට මෙන්න මේ විදිහට මේ කර්ම ටික දක්වන්න පුළුවන්, බෙදා ගන්න පුළුවන් මේ පිළිබඳව කතා කරනකොට. එතකොට දැන් අපට මේ දස අකුසලයටම, මේ දස කර්මපතයටම හේතු තියෙනවා. මොනවද හේතුව? අකුසල මූල මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභ, ද්වේෂ, මෝහ කියන හේතු නිසායි මේ අකුසල කර්ම කියන කර්මපත හටගන්නේ. දස අකුසලයේ, දස අකුසලයට හේතුවක් තියෙනවා. ඒක අනිත් පැත්තට ගත්තාම ලෝභ, දේශ, මෝහ කියන හේතු නිසා දස අකුසලය, දස අකුසලය නිසා මොනවද ලැබෙන්නේ? ඒකටත් විපාකයක් තියෙනවා. දස අකුසලයට ලැබෙනවා දුගති විපාක. තිරිසන්, പ്രേත, අසුර, අවීචිය ආදී 136ක් නිරය, අන්තරීක්ෂ ආදී අසුර ආත්ම භාවය, මුබ්බිපාසික, නිජ්ජාම තන්හි ආදී പ്രേතාත්ම භාව, තිරිසං ආත්ම භාව. මේ සියල්ල විපාක වශයෙන් දුක් විපාක ගෙන දෙන, ප්‍රති විපාක ගෙනවිත් දෙනවා දස අකුසලයට විපාක වශයෙන්. එතකොට දැන් මේ ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ ටික දැනගන්න ඕන. මොනවද දැනගන්න ඕන? මෙන්න මේ කායික කර්ම ටික, වාචික කර්ම, මානසික කර්ම සිද්ධ වුණොත් එයා ඒක බෙදා ගන්නවා. මේ මනස දූෂිත වුණොත්, දැඩි ලෝභයට, දැඩි ලෝභය කියලා කියන්නේ අනුන්ගේ සම්පත් තමන්ට ලැබේවා කියන, අනුන්ගේ සම්පත් පිළිබඳව ඇති කරගන්න ආශාව. තමාගෙන දෙයක් හිතන දෙයට වඩා මෙහාට වැඩි දියුණු වෙච්ච එකක් අනුන්ගේ දේවලුත් අයිති කරගන්න හිතන බව. ද්වේෂය කියන්නේ දේශය කියන එකත් වර්ධනය වෙච්ච දියුණු වෙච්ච අවස්ථාවක් ව්‍යාපාදයේ කියලා කියන්නේ anu neseva කියන තරමටපත් වෙලා මිත්‍යා දෘෂ්ටි කියලා කියවහම ඒක විවිධ සාස්වත උච්ඡේද වශයෙන් කතා කරන්න පුළුවන් අපි එච්චර ගැඹුරට යා යුතුනේ මෙන්න මේ කියන අදහස් හිතේ උපන්නොත් මේ කාය කර්ම වාක් කර්මත් අකුසල සහගත වෙනවා කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම අකුසල සහගත වුණොත් ඒ හේතුයෙන් මේ සංසාරේ මේ විදිහේ දුක් විපාක විඳින්න වෙනවා කියලා එයා දැනගන්නවා අකුසලයක් අකුසල විපාකයක් මෙන්න මේ අකුසලයට මේ බඳු විපාක විඳින්න වෙනවා ඒ විපාක එච්චර හිත කරන්නේ මේ වගේ තැනක ප්‍රතිසන්දියට උත්පත්තියට ගියොත් කල්ප ගණන් ගෙවි යන්න පුළුවන් ඒ බඳු තිරිසං ප්‍රේත අසුර නිර්යාදී ආත්ම භාවයකින් ගැලවෙනවා කියන එක ලේසි නෑ බුදුවරු සියක් දහසක් ලෝව පහළ වෙලා පිරිනුවම් පාන්න පුළුවන් අපායට ගිය කෙනෙක් ගැලවෙනවා කියන එක ලේසි නෑ බුදුරජාණන් වහන්සේ සතර අපායට ගිය කෙනෙක් ගැලවෙනවා නම් නිදහස් වෙනවා නම් ඒක වර්ෂ ගණනක් දක්වලා පෙන්නුවේ නෑ මෙච්චර කාලෙකින් නිදහස් වෙනවා කියලා. උන්වහන්සේ ඒ සඳහා දැක්වී උපමාවක්. මතකයිද උන්වහන්සේ සඳහා පෙන්වපු උපමාව? කන කැස්බා වියසිදුරෙන් අහස දකින්නා. උන්වහන්සේ දේශනා කරන මේ උපමාව සංයුත්තනිකායේදී එහෙම මහණනි මහ සයුර කියලා කියන්නේ මහ විශාල ප්‍රදේශයක්. ඒක නිසල තැනක් නෙවෙයි නිතර චලනය වෙන තැනක්. එහාට මෙහාට හමන සුළඟෙන් රැලි මාලා මතුවෙන තැනක්. මෙන්න මේ මහ සාගරයේට ගඟකට වැටිලා වියගසක්. වියගසේ තියෙන එකම සිදුරයි නබුල එක කෙළවරක සවි කරලා තියෙන අනිත් කෙරවලේ ගවයන් බැඳීම සඳහා තියෙන එකම සිදුරයි මේ විය දණ්ඩේ තියෙන්නේ විය ගසේ තියෙන්නේ විය ගසක් මහ මූදට ගසාගෙන ආවොත් මහ මූදේ මේ විය ගස එක තැන හිමින් නතර වෙලා නැහැ නිතරම තියෙන්නේ සෙල වෙමින් එහාට මෙහාට පාවෙමින් මහණනි මේ මූදේ ඉන්නවා කැස් බෑවේ ඔන දෙකීමේ සම්භාවිතාවය තවත් 150කින් අඩු කරනවා මහණනි කැස් බෑමට තියෙන කැහැයි අනිත් එහෙත් අඳ වෙලා මෙයා මතුවෙන්නේ දිය මතුමිටට එන්නේ අවුරුදු 100කට සැරයක් දැන් හිතන්න හැම පැත්තකින්ම නොවෙන්න කාරණා තියෙන්නේ වියගසෙත් තියෙන්නේ එක සිදුරයි මුහුදත් රළුයි අවුරුදු 100කට සැරයක් මතුවෙන්නේ එක හැයි තියෙන්නේ දැන් මෙන්න මේ එක හැයක් තියෙන කනකැස්බ අවුරුදු 100කට මතුවෙන වෙලාවේ අර එහාට මෙහාට ගසාගෙන යන වියගස හරියටම අර කනකැස්බගේ පේන ඇහැටම ලං වෙලා ඒ සිදුරෙන් අහස දකින්නවා කියනක වෙන්න පුළුවන් හැබැයි ඒක ඊටාත්ම අහඹ සිදුවීමක් මහණෙනි මෙන්න මේ වගේ සතර අපායට වැටුණු කෙනෙක් නැවත මනුෂ්‍ය සුගති ආත්ම භාවයකට එනවා කියන එක ඒ තරම් දුර්ලභයි. දැන් මේ සංසාර ගමනේ ඔබත් මමත් මේ සතර අපායට වැටිලා මේ මනුෂ්‍ය ආත්ම භාවයට ආවනම් ආවි ඔන්න ඔය වගේ දුර්ලභ අවස්ථාවක මේ ආත්ම භාවයේ වටිනාකම තියෙන්නේ උතනයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දුර්ලභ කරුණු ගැන දේශනා කරනකොට දුර්ලභංච manussත්තං දුර්ලභෝ manussත්ත පටිලාභෝ මේ මිනිස් ආත්ම භාවයේ අතිශයින් දුර්ලභයි කියලා කියන්නේ මෙන්න මේ හේතුව නිසා. දැන් අපි ඊතාත්ම දුර්ලභව මේ මිනිස් ආත්ම භාවයට ආවා. කල්ප ගීයකින් දන්නේ නැහැ මේ මිනිස් ආත්ම භාවයට ආවේ. කොහොම හරි දැන් අපි මිනිස් ආත්ම භාවයට ඇවිල්ලා ඉන්නවා. හැබැයි මිනිස් ආත්ම භාවයට ආවට මොකද? ආපහු වතාවක්. ආපහු වතාවක් අපේ මනස හැරිලා තියෙන්නේ, නැමිලා තියෙන්නේ, බර වෙලා තියෙන්නේ ඒ ආපහු පැත්තටමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ ලෝකේ සත්වයාට සතර අපාය ගෙදර වගේ කියලා. සතර අපාය ගෙදර වගේ. දැන් හතර වෙනකන් ඉන්නවනේ ගෙදර යන්න. ගෙදර යන්න කැමැත්ත. මේ ආවට මොකද? ආපහු ගෙදර යන්න බලන්න. ඒ වගේමයි අපි මෙහෙට ආවට ආපහු අපේ ඔළුව හැරිලා තියෙන්නේ ගෙදර යන්න. උන්වහන්සේ එහෙම දේශනා කරනවා. ඒක අපි සනාථ කරගන්නට ඕන, තොරතුරු හොයාගන්න ඕන, ඇත්තක් දෙක කියලා. අපි ටිකක් හිතලා බලන්න වටින්නේ එතන තමයි. දැන් කෙනෙක් සමහර වෙලාවට නොහිතන්න පුළුවන් ඒක ඇත්තක්ද සැබෑවක්ද කියලා. එහෙත් ආර්ය ශ්‍රාවකයෙක් හැටියට හිතලා විමසලා බැලුවොත් එහි සැබෑව පේනවා. කොහොමද? කඳු මුදුනෙන් හටගන්න ගංගාවක් නොනැවති කාගේවත් උත්සාහයක් පෙරැත්තයක් නැතුව මෙහෙවුමක් නැතුව පහළට මහසයුරට ගලනවා. කාගේවත් උනන්දු කරවීමක් උත්සාහවත් කරවීමක් පෙළඹවීමක් නෑ. ඒක ස්වභාවික සංසිද්ධියක්. මෙන්න මේ වගේමයි අපි ප්‍රතිසන්දියේ උත්පත්තිය ලැබපු මොහොතේ පටන් අපේ චිත්ත ධාරාවත් හැරිලා නැමිලා තියෙන්නේ පහළට සතර අපාය දිසාවට. ස්වභාවයෙන් ගලන්නේ පැත්තට. ඒ කියන්නේ අපිට හැම මොහොතකම අපි ජීවත් වෙනවා කියලා කියන්නේ උපතේ ඉඳලා සලායතනෙන් අරමුණු ගන්නවා. එහෙන් රූප, කණෙන් ශබ්ද, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, කයෙන් පහස, දිවෙන් රස, සිතෙන් ධර්මාරම්මන, ආයතන හයකින් අරමුණු ලබනවා. මේ ලබන හැම අරමුණක්ම හැම අරමුණකදීම අපේ සිතේ සිහි නුවණ යෝනිසෝ මනසිකාරය කියන මේ අරමුණ නුවණින් විමසා බලන්න හැකියාව නැති හැම හිතක්ම මේ ලැබෙන අරමුණු ඉදිරියේ හැම මොහොතකම මොනවද උපදවන්නේ? ලැබෙන අරමුණු එක්ක හොඳයි කියලා බාරගන්නවා, එක්ක නරකයි කියලා වෙන් කරනවා, එක්ක ලස්සනයි කියලා බෙදා ගන්නවා, එක්ක කැතයි කියලා වෙන් කරනවා, එක්ක මිහිරියි කියලා බෙදා ගන්නවා, එක්ක අමිහිරියි කියලා බෙදනවා, එක්ක සුවඳයි කියලා ගන්නවා, එක්ක දුගඳයි කියලා ගන්නවා, ලස්සනයි කියලා ගන්නවා, අවලස්සනයි කියලා ගන්නවා, සුව පහසුයි කියලා ගන්නවා, බොහොම අපහසුයි රළුයි කියලා බෙදනවා, රසයි නිරසයි කියලා ගන්නවා. මේ නොයෙක් විදිහෙන් අපි දෙපැත්තකට බෙදෙනවා. මේ දෙපැත්තකට බෙදෙනවා කියන තැන මොනවද තියෙන්නේ? කැමැත්ත හා අකමැත්ත. කැමැත්ත කියන තැන මොකද්ද තියෙන්නේ? කැමැත්ත කියන තැන තියෙනවා යෙදිලා ලෝභය. යම් තැනක කැමැත්ත ඇද්ද, කැමැත්ත කියනකොට ලෝභයෙන් තොර වූ අවස්ථාවකුත් තියෙනවා. කුසල ඡන්දය කියලා එකක් තියෙනවා. ඡන්දය කැමැත්ත දෙකට බෙදෙනවා, අකුසල ඡන්දය කුසල ඡන්දය. අපි දැන් මේ කතා කරන්නේ කුසල ඡන්දය ගැන නෙමෙයි, නිරතුරුව ස්වභාවික මනසක පහළ වෙන කැමැත්ත. මේ කැමැත්ත තුල යෙදিলা තියෙනවා ලෝභය. අකමැත්ත කියන තැන යෙදලා තියෙන්නේ මොනවද? ද්වේෂය. ලෝභ ද්වේෂ දෙක උපදින්න පුළුවන්ද? මෝහය නැතුව.
එහෙනම් දැන් අපි ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට ලැබෙන, සිතට හමු වෙන හැම අරමුණක් ඉදිරියේම කැමැත්ත අකමැත්ත උපදවනවා කියන්නේ හැම අරමුණකම අපට උපදිනවා ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ මොනවද? අකුසල මූල. අකුසල් මුල් වලින් කුසල් ගස් හැදෙයිද? අකුසල මූලයන්ගෙන් හැදෙන්නේ අකුසලයේ, දස අකුසලයේ. අවස්ථාවක් ලැබුණු ඕනම වෙලාවක ඒ හේතු නිසා හටගන්නේ දස අකුසලයේ. කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම. ඉස්සෙල්ලා හටගන්නේ කාය කර්ම, වාක් කර්ම නෙවෙයි. ඉස්සෙල්ලම ඔන්න කැමැත්ත අකමැත්ත කියන ස්වභාවයෙන් හටගන්නවා ලෝභ, ද්වේෂ, මේවා කියන අකුසල මූල. දැන් ඊළඟට අපි මොකද කරන්නේ? කැමැති අරමුණක් ලැබුණාම කැමැති අරමුණ කොහොම හරි මට අයිති කරගන්න. අන්න අනුන්ගේ දේ වෙන්න පුළුවන්. මා සන්තක කරගන්න ඕන කියන හැඟීම එනවා. ඒ අරමුණ ගැන නැවත නැවත හොයනවා, විමසනවා, හිතනවා, බලනවා. අරමුණු කරගන්න බලනවා කියන්නේ මොකක්ද? අන්න ඇති වෙච්ච අර පුංචි ලෝභ හිත වර්ධනය කරගත්තා. ඒකට කියනවා අවිද්‍යාව, දැඩි ලෝභය. දැන් ඒ අරමුණ දිහා නැවත නැවත බලලා, නැවත නැවත හිතලා, නැවත නැවත මෙනෙහි කරලා කොහොම හරි මට අයිති කරගන්න ඕන කියන තරමට ලෝභ හිත වැඩි දියුණු කරගත්තා. එතකොට අර ඇතිවෙච්ච කැමැත්ත කර්මයක් දක්වා විපාක දෙන කර්මයක් දක්වා වර්ධනය වෙනවා නුවණ තිබුණොත්. දැන් කෙනෙකුට කැමැත්ත උපදින්න පුළුවන්, ලෝභය උපදින්න පුළුවන්. හැබැයි ඒ උපන්නට පස්සේ හරි එයාට නුවණක් තිබුණොත්, නුවණින් මෙනෙහි කරන්න පුළුවන් හැකියාවක් තිබුණොත් මේ ඇතිවෙච්ච ලෝභසිත බොහොම භයානකයි, මේ හේතුවෙන් මේ අකුසල කර්ම පවා හටගන්න පුළුවන් කියලා, ඒ අකුසල කර්මයන්ට අපාය උපදින්න පුළුවන් කියලා මෙනෙහි කරගන්න නුවණක් නොතිබුණොත් එයා ඒකාන්තයෙන් ඒ ලෝභය අවිද්‍යාව දක්වා වැඩි දියුණු කරනවා. අවිද්‍යාව දක්වා ඇවිල්ලා මනස දැන් වර්ධනය වෙලා, හිතේ අවදි වෙලා, පරිඋත්ථාන ක්ලේශයේ අවදි වෙලා, අවදි වෙච්ච ක්ලේශයටවත් පාලනයක් නැති වුණොත් ඔන්න ඒ අවිද්‍යාව කියන මනෝ කර්මය අපේ කාය කර්ම හොරකම් කරලා හරි ගන්න, කාම මිත්‍යාචාරයට යන්න, බුරු කියලා වංචා කරලා හරි ඒවා අයිති කරගන්න, උරුම කරගන්න උත්සාහවත් වෙනවා. කාය කර්මයට වාක් කර්මයටත් වෙනවා. අකමැත්ත යෙදුණු තැන ද්වේෂය, ඒ අකමැත්ත යෙදුණු තැන ඇත්ත දැක ගන්න බැරි වුණොත් ඒ ද්වේෂසිත ව්‍යාපාදයේ දක්වා, අනුන් නසනු කල්පනාව දක්වා වර්ධනය වෙනවා. ව්‍යාපාද විතර්ක, අකුසල විතර්ක දක්වා කුසල කල්පනාවන් වර්ධනය වෙනවා. එතනදී හරි පාලනයක් නැති වුණොත් ඒක විතික්කම කුකුරා එනවා එළියට, ප්‍රාණඝාත මරා දාන්න, දඬුමුගුරු වලින් ගහතලා දාන්න, කේලම් කියලා බිඳවන්න, පරුස වචනෙන් රිදවන්න කාය කර්මයට වාක් කර්මයටත් වෙනවා. මෝහය වර්ධනය වෙලා නොඑක් මිසදුටු ගති පහළ වෙනවා. මේ මිත්‍යා දෘෂ්ටිය මත කුසල් කරන්නත් පුළුවන්, අකුසල් කරන්නත් පුළුවන්. මිත්‍යා දෘෂ්ටිය මත කුසල් කරන්නත් පුළුවන්, අකුසල් කරන්නත් පුළුවන්. ඒක ටිකක් දිග මාත්‍රිකාවක්. මොකද මෙන්න මේ කියන මේ ලෝභ, ద్వේස, මෝහ සහගත බව සිතේ නිකම්ම තනිව උපදිනවත් නෙවෙයි. ඒ ලෝභ, ද්වේෂ, මෝහ සහගත බව උපදින්නේ අර ලැබෙන අරමුණු ඉදිරියේ පහළ වෙන වේදනාවත් එක්ක සැප වේදනාවක් ඇති කරන අරමුණක් එහෙට ලැබුණොත් සැප වේදනාවට කැමැති බව උපදිනවා. ලැබිච්ච අරමුණ දුක් වේදනාවක් නම් උපදවන්නේ ද්වේෂය උපදිනවා. ලැබිච්ච වේදනාව සැපද නොවු දුක්ද නොවු නම් එතන අදුක්ඛම සුඛ වේදනාව උපදිනවා. ඔන්නෝය තුන් වේදනාවත් එක්ක තමයි ලෝභ ද්වේෂ මෝහ කියන ගති සැඟවිලා තියෙන්නේ. ඒ සැප වේදනාවත් එක්ක තියෙනවා රාගානුසය ඔය කියන ලෝභයේ මූලික අවස්ථාව. දුක් වේදනාවත් එක්ක තියෙනවා පටිඝානුසය කියන්නේ ද්වේෂය අනුසය කුඩා අවස්ථාව. අදුක්ඛම සුඛ වේදනාවත් එක්ක තියෙනවා මෝහානුසය. ඉතින් අපට මේ ආයතන හයට ලැබෙන හැම අරමුණකින්ම එක්ක සැප වේදනාවක් එක්ක දුක් වේදනාවක් එක්ක අදුක්ඛම සුඛ වේදනාවක් උපදිනවාමයි. එතකොට මේ තුන් වේදනාවෙන් යමක් උපන්නොත් ඒ වේදනාවෙහි ඇත්ත දැනගන්න නොහැකි වුණොත් ඒ වේදනාව කොහොමද හටගත්තේ කියලා එහි අනිත්‍ය දැක ගන්න නුවණින් බලා ගන්න බැරි වුණොත් මේ විදිහට ලෝභ දේශ මොහ හට ගන්නවා. ලෝභ දේශ මොහ ඇති වෙලා ඉව වර්ධනය වෙලා දස කර්මපත දස අකුසල කර්ම බවට පත් වෙනවා. දස අකුසල කර්ම අපායට යන්න හේතු හදනවා. දැන් අපේ මනස හැම මොහොතකම මෙන්න මේ කියන අනතුරෙන් යුක්තයි. අපටත් ලැබෙන හැම අරමුණකම නුවණින් විමසා බලලා මේ ලෝභ දේශ මොහයන් සංසිඳවන්නට තරම් යෝනිසෝ මනසිකාර්ය අයෝනිසෝ මනසිකාර්ය පිළිබඳව දන්නා බවක නැතිනම් එහෙනම් අපිත් හැම මොහොතකම උපදවන්නේ ලෝභ දේශ මොහ. ලෝභ දේශ මොහ කියන හේතුන්ගෙන් හටගන්නේ කාය කර්ම වා කර්ම මනෝ කර්ම නම් වූ දස කුසල කර්මපත. දස කුසල කර්මපත නම් අපතුලින් සිදුවන්නේ. එහෙනම් අපි ආපහු ගෙදර යන්නයි මේ සැරසෙන්නේ. ගෙදර දිහාවටයි හැරිලා තියෙන්නේ. හැබැයි දැන් අපි දන්නවා ස්වභාවයෙන් කඳු මුදුනේ හටගන්න ගංගාවක් වුණත් පහළට ගලාගෙන යනවා මුහුදට ගලනවා. නුවණැති අය කල්පනා කරනවා මේ ගඟේ වතුර අපරාදී මුහුදට යන්නේ. මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නේද කියලා හිතන අය මේ ගලන ගංගාව හරස් කරලා බැමි බැඳලා උමං මාර්ග ඇල මාර්ග හදලා වෙනත් වියලි ප්‍රදේශවලට මේ වතුර ගෙනහිල්ලා ජල විදුලිය නිපදවලා කෙත්වතු සරුසාර කරලා නොයෙක් කර්මාන්ත බිහි කරලා මිනිස් පරිභෝජනයේ සඳහා යොදාගෙන බොහෝ සුව පහසුකම් ලබනවා අපි දන්නවා දකිනවා. ඔන්න ඔය වගේ සත්පුරුෂ නුවණැති මිනිසයාට පුළුවන් ස්වභාවයෙන් අපායට ගලන මේ ගඟත් ඔය වගේ ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න. හැබැයි එහෙම යොදවන්න පුළුවන්කම තියෙන්නේ මේ ගලන ගඟ යන්නේ වැරදි පැත්තකටයි අහිතකරයි දුක් විපාකයි උපදින්නේ කල්ප ගණනකට ආපහු එන්න බැරි තැනකටයි මේ රැගෙන යන්නේ කියලා ඒකේ අනතුර භයානකකම හොඳින් දැනගත්ත කෙනෙකුට. ඔන්න මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයෝ සුතව ශ්‍රාවකයෝ මෙන්න මේ කාරණයෙන් තේරුම් ගන්නවා අනේ මටත් හැමතිස්සෙම මේ ආයතන හයින් එකකට අරමුණු ලැබෙනවා. ඒ අරමුණු ඉදිරියේ මේ කැමැත්ත අකමැත්ත මේ සැප දුක් අදුක්කම සුඛ වේදනාවන් එක්ක ලෝභ ද්වේෂ මෝහයන් උපදිනව නේද? ඒ හේතු නිසා මගේත් කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම අකුසල සහගත වෙනව නේද? මේ අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් නැවත වතාවක් කල්ප ගණන් ගෙවි ගියත් බුදුවරු සිය දහසක් ලෝ පහළ වී පිරිනිවී ගියත් නැවත මතුවෙන්න බැරි තැනකට යනව නේද කියන භයානක අනතුර දැනගන්නවා දැකගන්නවා හඳුනගන්නවා. අන්න එයා අකුසලයත් අකුසල මූලයත් අකුසල විපාකයක් දැනගත්ත සුතම ශ්‍රාවකයා කල්පනා කරනවා මේකින් ගැලවෙන්න විදිහක් නැද්ද, වෙනසක් නැද්ද, වෙනසක් කරගන්න විදිහක් නැද්ද. අන්න එතකොට යාට තියෙනවා තවත් පැත්තක්. දැන් මෙතනදී චතුරාර්ය සත්‍ය හැටියට ගත්තොත් මේ දෙකෙන් හඳුනගත්තේ අපි මොකද්ද? දුක්ඛ දුක්ඛ සමුදය. දැන් සතර ආපාය ප්‍රතිසන්දි වශයෙන් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක දුක්ඛ සත්‍ය. ඒ දුක ඇති කරන්න සමුදය මොකද්ද? දස කුසල කර්මපතක්. දස කුසල කර්මපතේට හේතු ලෝභ ද්වේෂ මෝහ අකුසල මූලය. ඒ කියන්නේ දුක්ඛ සමුදය, දුකට හේතුව. දැන් යා තේරුම් ගත්තේ මොකක්ද මේ දුක දුකට හේතුවක්? තේරුම් ගත්තා දුක දුකට හේතුවකුත් තේනවා නම් එහෙනම් දුකේ නැති කිරීමකුත් නැති කරන මගකුත් තියෙන්න ඕන. අන්න යා හොයන්න පටන් ගන්න මේ ගමන, මේ ගලන ගඟ වෙනස් කරන්නේ කොහොමද? අන්න එතකොට හම්බ වෙනවා මොනවද? කුසලංච පජානාති, කුසල මූලංච පජානාති. කුසලයක් තියෙනවා, කුසල මූලයකුත් තියෙනවා. මොනවද කුසල කියලා කියන්නේ? කුසලු 10ක් තියෙනවා. දස කුසල. ඒ දස කුසලයක් අර වගේම කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම කියන තුනට බෙදෙනවා. එතනදී සතුන් නොමරීම, සොරකම් නොකිරීම, කාමී වරදවා නොහැසිරීම කුසල සහගත කාය කර්ම නොකර ඉන්න බව. ඊළඟට බොරු නොකීම, කේලම් නොකීම, පරුස වචන නොකීම, හිස් වචන භාවිතා නොකිරීම මේ වාග් කර්ම හතර අකුසලයෙන් මිදී කටයුතු කිරීම කුසල සහගත වාග් කර්මය. ඊළඟට මනෝ කර්ම තුනකුත් තියෙනවා. අනවිද්‍යා, දැඩි ලෝභයෙන් තොර බව. අව්‍යාපාද, තරහයෙන් වෛරයෙන් තොර බව. සම්මා දිට්ඨි, මිසදුටු බවෙන් මිදුණු බව. මනෝ කර්ම තුනක් තියෙනවා. දැන් මේ දස කුසලයටත් හේතුවක් තියෙනවා, මුලක් තියෙනවා. මොනවද? අලෝභ, අද්වේෂ, අමෝහ. දැන් සිත අලෝභ, අද්වේෂ, අමෝහ නම් ඒ හේතුයෙන් හටගන්නේ දස කුසල. දස කුසලයට ලැබෙන විපාක මොනවද? දස කුසලයට ලැබෙන විපාක සතර අපායෙන් මුදවා මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මාදී ආත්ම භාව සාංසාරික වශයෙන් එපමණක් නොව මේ කුසලයේ වැඩි දියුණු කරගත්තාම ලෝකෝත්තර සැපේ, ලෞකික සැප පමණක් නොව ලෝකෝත්තර සැපේ දක්වා මේ වර්ධනය කරගන්න පුළුවන්. එහාට තවදුරටත් සොයා විමසාගෙන යන කෙනෙකුට එතකොට එයා දකිනවා ලෞකික වූද ලෝකෝත්තර වූද සැප ලැබෙනවා මේ දස කුසලයේ. දස කුසලයේ ලැබෙන්නේ කුසල මූලය පිරිසිදු වුණොත්. ඒ කියන්නේ අලෝභ අද්වේෂ සමෝහ සිද්ධ වුණොත්. දැන් මෙන්න මේ තුල අපට පහළ වෙන්නට ඕන විශේෂ දැක්මක් තියෙනවා. දැන් අපි හිතනවා අපේ හිත කාමයටපත් උනේ, මගේ හිත ද්වේෂයට තරහව ආවේ අරයා නිසා මෙයා නිසා කියලා. දැන් මේ ආර්ය ශ්‍රාවකයා මේ ඇත්ත දකිනකොට එයා ලෝකයෙන් අතහැරෙනවා. දැන් හිත දැඩි ලෝභයට, දැඩි රාගයට ආවේ කවුරුවත් නිසාද? හේතුව දකින්නවා. කාළඟද තියෙන හේතුව? තමා තුළමයි. දැන් යාට අනුන්ව බලන්න, ලෝකයා බලන්න දෙයක් නෑ. වරදි බවටත් නිවැරදි බවටත් දෙකටම හේතුව තියෙන්නේ තමා ළඟමයි. ඕක නිසා තමයි බුදුහාර සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විසුද්ධි. තව කෙනෙකුට අනුන්ව පිරිසුදු කරන්න හෝ අපිරිසුදු කරන්න බෑ කියලා කිව්වේ. පිරිසුදු වෙන්නේ අපිරිසුදු වෙන්නේ තමා තමා තුළින්. දේශ ලෝභ දේශ මෝහ කියන හේතු පහල කරගත්තොත් තමා දුසිත වුණා. අලෝභ දේශ මෝහ හේතු පහල වුණොත් තමා පිරිසුදු වුණා. පිරිසුදු බව අපිරිසුදු බව දැන් ලෝකේ කාටවත් පවරන්න බෑ. තමන්ටම බාර ගන්න වෙනවා. එතකොට ඇයි ඊළඟට මේ හිත දූෂිත වෙන්නේ කොහොමද? අන්න එතනදි තියෙනවා අරමුණු. අරමුණු. බාහිර අරමුණු තියෙනවා. බාහිර අරමුණු ගැටෙන්නේ කොහේටද? ආයතන හැටියට ගත්තොත් අපි කතා කළොත් බාහිර ආයතන තියෙනවා, ආධ්‍යාත්මික ආයතන තියෙනවා. ඔය ටික එකතු කරලා කියනවා දොළොස් ආයතන කියලා. දොළොස් ආයතන. ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි. බාහිර ආයතන 6 රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. මේ 6ට කියනවා බාහිර ආයතන කියලා. එහෙ කන, නාසය, දිව, කය, මන කියන මේ 6ට කියනවා ආධ්‍යාත්මික ආයතන කියලා. දැන් එතනදී බාහිර ලෝකයේ විවිධ අරමුණු තිබුණාට මගේ හිත දූෂිත වෙන්න බෑ. මගේ ඇහැ නැත්තම් බෑනේ. එහෙනම් අනුන්ට විතරක් මාව පිරිසුදු කිරීම හෝ අපිරිසුදු කිරීම කරන්න බෑනේ. බාහිර ලෝකයේ ඕනතරම් දේවල් තියෙන්න පුළුවන්. ඒවා අරමුණු කරගන්නේ කවුද? තමාගේම කියන හැ. එනිසා මෙන්න මේ ශාසනය තුල වරද නිවැරදි බව ලෝකේ කාටවත් පවරන්න බෑ. අනුන් නිසායි මාව නැසුනේ කියලා හරි විදිහට කියන්න බෑ. සමංගෙම ආයතනයේ නිසා, තමා තුළම උපදින සිත නිසා, තමා තුළම උපදින සිතුවිලි නිසායි තමන් අපායට යන්නේ හෝ සුගතියට යන්නේ හෝ නිවනට යන්නේ. එනිසා මෙන්න මේ ආර්ය ශ්‍රාවකයා මේ සියල්ල අවබෝධ කරගන්නවා. එහෙනම් මිදීම හෝ නොමිදීම, සසරේ වැඳීම හෝ නොරැඳීම, නිවන් දැකීම හෝ නොදැකීම තියෙන්නේ මෙන්න මේ මනස පිරිසුදු වීම අපිරිසුදු වීම මත නේද? දැන් එයාට හොයන්න වෙනවා පිරිසුදු වෙන්නේ කොහොමද, අපිරිසුදු වෙන්නේ කොහොමද කියලා. හිත ලෝභ දේශ මෝහයට යන්නේ කොහොමද, අලෝභ අද්වේෂ මෝහයට යන්නේ කොහොමද? දැන් යාට ලෝකය නෙමෙයි හොයන්න තියෙන්නේ. දැන් යාට තමන්ගේ సంతාණය සචිත්ත පරියෝදපන දැන් තවදුරටත් සුද්ධ කරගන්න පිරිසුදු කරගන්න තියෙන ලෝකයේ අනෙකක් නෙමෙයි සසන්තානේ තමා පිළිබඳව. අන්න තමන්ගේ ආධ්‍යාත්මයට හැරෙනවා. ආධ්‍යාත්මයට යොමු වෙනවා. එහෙනම් මෙතනින් තමයි මේක හදාගන්න තියෙන්නේ. මෙහෙන් නැතුව වෙන කොහෙන්වත් හදන්න බෑ. එහෙනම් කොහොමද මේ හිත කෙලෙසෙන්නේ? කොහොමද මේ හිත කිලුටු වෙන්නේ? ඔන්න ඔය හිත කෙලෙසෙන විදිය, කිලුටු වෙන විදිය, හිත සුද්ධ පවිත්‍ර වෙන විදිහත් කොහොමද කියලා හොයා බලන්න වෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ ඕකට හේතු කාරණා දෙකක් දක්වනවා. ජානතෝ අහං වික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කිංචි භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං කයෝ හෝති යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. උන්වහන්සේ දේශනා කරනවා ජානතෝ පස්සතෝ. ජානතෝ කියන්නේ දැනගන්නවා. පස්සතෝ කියන්නේ දකින්නවා. දැනගත්තේ නැත්නම් දැක්කේ නැත්නම් ජානතෝ පස්සතෝ දන්න කෙනා දකින්න කෙනා උන්වහන්සේ දේශනා කරනවා දන්න කෙනාමයි දකින්න කෙනාමයි ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම කරන්නේ නො අජානතෝ නො අපස්සතෝ නොදන්න කෙනා නොදකින්න කෙනා ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමක් කරන්නේ නැහැ කුමක් දැන ගැනීමෙන් කුමක් දැක ගැනීමෙන් කිංච වික්කවේ ජානතෝ කිං පස්සතෝ කුමක් දැන ගැනීමෙන් කුමක් දැක ගැනීමෙන් ආසවානං කයෝ හෝති ආශ්‍රවයෝ ක්ෂය වේද කාමාසව භවාසව දිඨාසව අවිජ්ජාසව අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ආසවක්ෂය කරන්නේ ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා බහන්වතු මේ පින්ද ආශ්‍රවක්ෂය කරන්න ලැබේවා ආශ්‍රවක්ෂය කළා කියන රහත් වුණා එතකොට කොහොමද ආශ්‍රවක්ෂය වෙන්නේ කුමක් දැන ගැනීමෙන් කුමක් දැක ගැනීමෙන්ද යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන මේ දෙක දැනගත්ත කෙනා දැකගත්ත කෙනා දැන් වචන දෙකක් තියෙනවා එතන හොඳට මතක තියාගන්න ඕන දැනගත්ත කෙනා දැකගත්ත කෙනා ආශ්‍රවයෝ සේ කරන්නේ ඒ කියන්නේ රහත් වෙන්නේ මගඵල ලබන්නේ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය දැනගත්ත කෙනා දැකගත්ත කෙනා යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්නේ නැත්නම් දැක්කේ නැත්නම් එයා කවදාවත් ආශ්‍රවක්ෂේ කරන්නේ නැහැ දැන් ඉස්සෙල්ලා මේ ශාසනයේ තියෙන්නේ දකින්න නෙමෙයි දැනගන්න දැනගත්තේ නැත්නම් දකින්න බෑනේ දැනගත්තේ නැත්නම් දකින්න බෑ දැන් මම කියන ඔන්න මම අර මේ ගේ ඇතුලේ බොහොම වටිනා සම්පතක් සංගවලා තියෙනවා මං යමක් සංගවලා තියෙනවා පුළුවන් නම් ඒ දේ හොයාගෙන ආවොත් මම තියලා තියෙන දේ සොයාගෙන ආව වටිනා තෑග්ගක් මම දෙනවා කියලා කිව්වොත් ඔයායට මේ ගේ අනිත් පැත්ත පෙරලුවත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ මොකද්ද හොයන්නේ කියලා දන්නේ නැහැ. හොයන්න පුළුවන් හම්බ වෙන්නේ නැහැ. අතට ලැබුණත් මේකද කියලා දන්නේ නැහැ. අපිට හොයාගන්න නම් දකින්න නම් මේ හවල් දේ කියලා දැකගන්න නම් අපි ඒකේ ආකෘතිය හැඩේ පිළිබඳවත් දැනගෙන ඉන්න ඕන. දන්නේ නැති කෙනෙකුට දකින්න බෑ. අපි හිතමු දැන් මට යන්න ඕන එඩ්මන්ටන් වලට කියලා. එඩ්මන්ටන් වලට යන්න ඕනකම තිබුණාට මට යන්න බෑනේ. මට යන්න පාර අහගන්න එපා ඉස්සෙල්ලා. පාර අහගත්තොත්, පාර දැනගත්තොත් මට ඒ පාර දිගේ ගමන් කරලා එඩ්මන්ටන් දැක ගන්න පුළුවන්. එඩ්මන්ටන් දකින්න බෑ කවදාවත් මම එඩ්මන්ටන් වලට යන හැටි දැනගත්තේ නැත්නම්. ඒ නිසා අපි ඉස්සෙල්ලාම මේ ශාසනයේ තියෙන්නේ දැනගන්න. දැනගත්ත කෙනාමයි දැකගන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕන, ඉගෙන ගන්න ඕන මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? ඒ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය යෙදෙන්නේ කොතනද? ඒක මොකටද? ඒ ගැන උනන්දු වෙන්න ඕන. අයෝනිසෝ මනසිකාරයේ දුනොත් මොකද වෙන්නේ? යෝනිසෝ මනසිකාරයේ දුනොත් මොකද වෙන්නේ? ඔන්න දැන් අපි තරමක් තුරට ඉගෙන ගත්ත අයෝනිසෝ මනසිකාරය මේ ලැබෙන අරමුණු නුවණින් සී නුවණින් හඳුනා ගන්න බැරි වුණොත් ලෝභ ද්වේෂ මෝහ හට ගන්නවා. ඒ නිසා දස අකුසල කර්මපත ඇති වෙනවා. සතර අපාය ආදී භයානක දුගතියටම යන්න වෙනවා කියලා. ඊළඟට අපි දැනගත්තා නුවණින් මෙනෙහි කළොත් අලෝමදෝ සමෝ හට ගන්නවා. ඒ නිසා දස කුසල කර්මපත ඇති වෙනවා. ඒ දස කුසල කර්මපතයන්ට සුගති ආත්ම භාව ලැබෙනවා කියලා. හැබැයි දැන් මේ ටික ප්‍රමාණවත් නෑ. ඒ එක පැත්තකින් අපට තාම හොයාගන්න බෑ කොහොමද කොතනද මේ ලැබෙන අරමුණු වලට අපි කෙලසෙන්නේ. අරමුණු ලැබුණාම නොකෙලසි නොකිලිටිව ඉන්නේ කොහොමද කියන ටික තමයි අපි ඉගෙන ගන්න ඕන. ඒ ටික අහගත්තොත් දැනගත්තොත් ඔන්න දැනගෙන ඒ අනුව ලැබෙන අරමුණු වලදී හිත කෙලසගන්නේ නැතුව පිළිතුරු කරගන්නේ නැතුව ලෝභ ද්වේෂ මෝහ නූපදින්න සිත සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙල කොහොමද කියලා හොයන්න පටන් ගත්තොත් ඔන්න අපට සතර අපායෙන් ඉක්මනට සුගතියට එන්න සුගතියෙන් මිදිලා සුගතියක් කියන්නේ හොඳ තැනක් නෙමෙයි. එතන සතර අපායේ තරම් දුක් නෑ. හැබැයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුන්නස් මේ තැනක් තියෙන. ඒ නිසා මේ ලෝකේ සුගති කියලා දක්වන තැන්වලිනු මිදිලා යන්න ඕන එහාට යන්න ඕන කුසලස්ස උපසම්පදා කියන තැනේ නතර වෙන්න බෑ. තවදුරටත් හිත පවිත්‍ර කරන්නට ඕන සචිත්ත පරියෝධපන. ඒ දක්වා මෙන්න මේ ගමනේ හාට ඉස්සරහට ගෙනියන්න ඕන. අන්න ඒ සියල්ල සඳහා කුසලයෙන් මිදෙන්නත් කුසලයේ වඩන්නත් ඒ කුසලය ඉක්මවා ලෞතර කුසල ලෝකෝත්තර කුසල උපදවා ගැනීම දක්වාම උවමනා කරන දේ තමයි යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය පිළිබඳව නුවණ. එතකොට අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? අනුප්පන්නානං ආසවානං උප්පාදාය. යමක් මෙනෙහි කරනකොට යම් විදියකට මෙනෙහි කරනකොට නූපන් ආශ්‍රව අකුසල් උපදිනවා නම් ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ දස අකුසල කර්ම හට ගන්නවා නම් හටගත්තු ලෝභ ද්වේෂ මෝහ වැඩි දියුණු වෙනවා නම් අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි දක්වා ඒව තවදුරටත් කාය කර්ම වාක් කර්ම දක්වා වැඩි දියුණු වෙනවා නම් අන්න ඒ වර්ධනයේ වෙන යම් මානසිකාරයක් ඇත්නම් ඒකට කියන්න ඕන කුමක් කියලාද? ආයෝනිසෝ මනසිකාරය. එතන යෙදලා තියෙන අනුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කිරීම නෙමෙයි නුනුවණින් මෙනෙහි කිරීම. නුනුවණින් මෙනෙහි කිරීම. එතකොට නුවණ නොයෙදුනොත් අනුවණකම යෙදුනොත් අන්න උපන් නූපන් ඒවත් උපදිනවා. උපන් අකුසල ධර්ම වැඩෙන්නත් පටන් ගන්නවා. එතකොට දැන් එහෙනම් අපට ඌමනා කරනවා මේ නූපන් අකුසල් උපදින උපන් අකුසල් වැඩෙන යම් මානසිකාරයක් ඇත්නම් ඒක හඳුන ගන්නත් ඕන. ඇයි ඒක හඳුනගත්තේ නැත්නම් ඒ අයෝනිසෝ මනසිකාරය උපදිනකොට අනතුරු දැකලා ඒක ඉවත් කරන්න බැරුව යනවා. ඒක හඳුනාගෙන තියෙන්න ඕන. ඊළඟට තවත් මනසිකාරයක් තියෙනවා. යම් ආකාරයකින් මෙනෙහි කරනකොට සිහි කරනකොට නූපන් ආශ්‍රව අකුසල් නූපදිනවා. උපන් ආශ්‍රව අකුසල් ගෙවෙනවා නම් නූපන් කුසලයක් උපදිනවා නම් උපන් කුසලයක් වැඩෙනවා නම් අන්න ඒ බඳු මානසිකාරයක් ඇත්නම් ඒ මානසිකාරයට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. දැන් ඔන්න අපිට නිවන් දකින්න ඕන නම් හොයා ගන්න ඕන මේ ටික. මේ ටික හොයන්න බෑ තම තමන්ගේ හිත දිහා බලලා හඳුන ගන්න නැතුව බාහිර කෙනෙකුගෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ම හඳුන ගන්න බලන්න ඕන මම මේ අරමුණ මෙහෙම ලැබුණාම මේ අරමුණ මේ විදිහට බැලුවොත් මේ විදිහට දැක්කොත් මේ විදිහට හිතුවොත් මට මොකද වෙන්නේ? මාතුල මොනවද හටගත්තේ? මොනවද වැඩෙන්නේ? කියලා ඔන්න නුවණින් ආධ්‍යාත්මීය විමසන්න ගත්තොත් තේරෙනවා අකුසලයේ නේද වැඩිලා කියලා. තේරෙනවනම් එහෙනම් මෙහෙම හිතපු හැටි වැරදි. මේ අයෝනිසමනසකාරය. මෙහෙම බැලුවනම් මෙහෙම දැක්කනම් මේ වැරදි පැත්ත. මෙහෙම බැලුවොත් මෙහෙම හිතුවොත් මෙහෙම මෙනෙහි කළොත් මේ අකුසලයේ වැඩෙනවා. අර තව කෙනෙකුගෙන් අහගන්නවට වඩා තමන් තුළින්ම මේ හඳුනා ගැනීම කරන්න පුළුවන් නම් වටිනවා. ඉතින් ඒ සඳහා උදව් කරන්න විතරයි අපිට පුළුවන්. බුදුරජාණන් වහන්සේටත් එච්චරයි කරන්න පුළුවන්. ඊළඟට යම් අරමුණක් ලැබිලා මේ අරමුණ මෙන්න මේ විදියට හිතුව මේ විදියට මෙනෙහි කළොත් මේ ආශ්‍රව කුසල් වැඩින්නේ නැහෙනේ. ඒව තියෙන ඒවත් පිළිහිලා යනවානේ. මේ කුසල ගති මතුවෙනවානි කියලා ඔන්න හඳුනගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා මේ යෝනිසෝ අයෝනිසමනස්කාරය අඳුරකට හඳුනගන්න. ඔය විශේෂයෙන් බුදුදහමේ න කමඨහන් භාවනා කියලා තියෙන්නේ මෙන්න මේ නොදන්න කෙනෙකුට වුණත් මේවා භාවිතා කළොත් වෙන්නේ මේ ටික. කෙනෙක් මේ ටික හඳුනගෙන තමා තුළින්ම හඳුනගෙන භාවිතා කරන්නත් පුළුවන්. නොදැන හැර මේ බුදුදහමේන කමඨහන් භාවිතා කළොත් වෙන්නේ මේ ටික. දැන් අපි හිතමු ඇහැට ලස්සන රූපයක් පෙනුණා. මේ රූපේ පෙනුණාම හරි ලස්සනයි. ඔන්න අපි චක්කුණා රූපං දිස්සා නිමිත්තක් ගාහි යෝති අනුභ්‍යංජනක් ගාහි යෝති. දැක්ක විතරක් නෙමෙයි දැන් නිමිති සලකුණුත් ගත්තා. එයා හරි ලස්සනයි. අනුමිනිති කොණ්ඩේ හරි ලස්සනයි යාගේ. මූණත් හරි ලස්සනයි. දත් ටිකත් හරි ලස්සනයි. ඇසුත් හරි ලස්සනයි. ඇඟත් හරි ලස්සනයි. ඇඳුමත් ලස්සනයි. කොහෙන් හරි ලස්සනයි කියලා තැනක් ඔන්න නිමිති කරගෙන. දැන් මේ නිමිත්ත අරගෙන තමයි යන්නේ ගෙදර. ගිහිල්ලා දැන් නිකන් ඉන්නේ නෑ. දැන් අර දවස් 30 මේ හරක් තනකොළ කාලා එළියට කම මොකද කරන්නේ? වමාර අපව කන. ඉතින් අපිත් කරන්නේ ඔය දවස් 30 ගන්න අරමුණු ඉඳ ලැබෙන වෙලාවේදී හිතනවා. කතා කරන්න කෙනෙක් ලැබුණොත් කතා කරනවා. ඒ කියන්නේ දැන් අපි අර දකින වෙලාවෙත් හිත ලෝභ සහගත රාග සහගත වෙලා දැන් හිතන වෙලාවෙත් නැවත නැවත කතා කරන වෙලාවෙදිත් අපි මොකද කරන්නේ? ඒක වර්ධනය කරනවා. දැන් බලන්න ඕනේ මේ වැඩෙන්නේ කුසල්ද අකුසල්ද? කුසල පැත්තද අකුසල පැත්තද මේ වැඩෙන්නේ? ඔන්න එතකොට Tamanට හිතා ගන්න පුළුවන් මේ අයෝනිසෝ මනසිකාරය නේද භාවිතාවේ. මේක භාවිතා කරලා කවදාවත් ගැලවුමක් නෑ, නිදහසක් නෑ. අර කල්ප ගණන් ගෙවි ගියත් ඉන්න බැරි පැත්තට නේද මේ ඇදගෙන යන්නේ. අන්න තමන්ට තමාගේ මානසිකාරයන් එක්ක අනුමාන තරමකින් හෝ හඳුනා ගැනීම කරන්න වෙනවා. තමන්ගේ ක්‍රියාකාරකම් දෙස බලාගෙන. මොකද අපි කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා මුනි ලපකැලල් ඉවත් කරලා මුනි ලස්සන කරගන්නවා. ඒ වගේ තමන්ගේ හිත දිහා බලලා හිතේ කෙලෙසෙන ගති, කිලුටු ගති මොනවද, කොහොමද වෙන්නේ කියලා හිතලාම පිරිසිදු කරගන්න වෙනවා. තව කෙනෙකුට ඒක කරන්න බැ. ඒ නිසා තමන්ට ඕනකම තියෙන්න ඕන ඒ සඳහා. ඉතින් තව දුරටත් මේක හුඟක් විස්තර තියෙනවා කතා කරන්න. එහෙට කනට, නාසයට, දිවට, කයට, මනසට ලැබෙන අරමුණු ඉදිරියේදී අපි රැවටීමට පත් වෙලා මුලාවට පත් වෙලා මේ අයෝනිසෝ මනසිකාර්ය භාවිතා වෙලා ලෝභ දේශ මොහ හටගෙන ඒව වර්ධනය වෙලා උපන් අකුසල් වැඩිලා ඊ අපසල කර්මපත හේතුවෙන් අපාය ආදී ගමන දක්වා සසරේ දුක් විඳින කල්ප ගණන් විඳින ඒ දුක ඇතිවීම දක්වා නැවත නැවත නිතර නිතර හිතන්න මෙනෙහි කරන්න ඕන. මොන යාට දැනෙනවා එතකොට සසර දුක සසර භයානක තැනක් සසර බියකරු තැනක්. ඒ සසරේ බියකරු බව ලැබෙන්නේ බියකරු බවට දොරටුව තියෙන්නේ කොතනද? මේ තමා ළඟමයි. දැන් ඒ දොරටුව වහා ගැනීම හෝ විවෘත කිරීමේ හැකියාව තියෙන්නේ Tamanටමයි. මම මේ කල්ප ගණන් පැසවෙන සතර ආපායට යන මේ දොරටුව වහනවද? එහෙම නැත්නම් ඕක විවෘත කරගෙන ඒ පැත්තටම හොඳට ගලන්න ඉඩ තියෙනවද කියන එක Taman සතු තීරණයක් වෙනවා. දැන් Tamanට ඕනකම තියෙනවා නම් නෑ මේක වහගන්න ඕන. මේ පැත්තට යන්න දෙන්න බෑ, මේ පැත්ත වලක්ව ගන්න ඕන. මේ පැත්ත කල්ප ගන්න දුක් විඳලා මේ අමාරුවෙන් ආවේ මෙහාට. මේ ගමන වෙනස් කරන්න බෑ. මේ බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවා. අෂ්ට දුෂ්ටක්ෂණ වලින් නිදිලා තියෙනවා. නවවෙනි සන සම්පත්තිය ලැබිලා තියෙනවා. මේ ලැබිච්ච වෙලාවේ මේ පැත්තට යන්න දෙන්න බෑ කියන අන්න සච්ඡන්දතාවය. කැමැත්ත, වීරිය, අදිෂ්ඨානය පහළ කරගන්න ඕන ඉස්සෙල්ලා. ඒ කැමැත්ත ඇති වුණොත් තමයි අපට පුළුවන්කම තියෙන්නේ එහාට කරුණ හොයන්න. දැන් කලයක් අනිත් පැත්තට හරවලා තියෙද්දී අපි කොච්චර වතුර පෙරෙව්වත් වැඩක් නැහැ. පිරෙන්නේ නැහැ. ඒ නිසා Tamanට ඕනකම තියෙන්න ඕන ඉස්සෙල්ලා මට මේ ගමන වළක්වන්න ඕන කොහොමද? අන්න ඒ ඕනකම තියෙන කෙනා කොහේ කොහේ හරි ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්නෙට උත්තර හොයා ගන්නවා. දැන් තමන්ට විසඳ ගන්න ගැටලුවක් තියෙනවා. අහ ගන්න තැනක් තියෙනවා. විසඳ ගන්න ඕන, තේරුම් ගන්න ඕන තැනක් තියෙනවා. ප්‍රශ්නේ තමන් හොඳින් හඳුනගෙන තියෙනවා. එතනට උත්තර ලැබෙනකන් එයා කල්යාණ මිත්‍රයෝ, සත්පුරුෂයෝ හොයාගෙන යනවා. හොයාගෙන හොයාගෙන යමින් මේ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය පිළිබඳව කරුණු හොයනවා. කල්යාණ මිත්‍රාශ්‍රයයට යනවා. සද්ධර්ම ශ්‍රවණී කරනවා. මෙනෙහි කළ යුතුනු මෙනෙහි කළ යුතුදී අහගන්නවා. ඔන්න ධම්මානුධම්ම ප්‍රතිපදාවට එනවා. අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. දැන් වෙලාව හරිද?
හරි.
ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවට එනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවට ආවා කියලා කියන්නේ මේ අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියන දෙක දැනගත්ත කෙනෙක්. එයා දැන් දන්නවා මෙනෙහි නොකළ යුතුයි. මෙන්න මේවා මෙනෙහි කරන්න වුණොත් මේ අරමුණු ලැබිලා වහාම ඒක යටපත් කළ යුතුයි. මෙන්න මේවා මතු කරගත යුතුයි කියන දෙපැත්ත හඳුනන කෙනෙක්. දැන් එයාට ඇහැට රූපයක් ගැටුණත්, කනට ශබ්දයක් ගැටුණත්, නාසයට ගන්ධයක් ගැටුණත්, දිවට රසයක් ගැටුණත්, කයට පහසක් ගැටුණත්, සිතට අරමුණු ලැබුණත් එයා දන්නවා කළ යුතුයි. හැබැයි එතනින් නෙමෙයි පටන් ගන්න තියෙන්නේ. මොකද මේ ආයතන වලට අරමුණු ලැබෙනකොට ඒ ලැබෙන අරමුණු සුද්ධ කරලා පවිත්‍ර කරලා හොඳ දේවල් ඇතුළට ගන්න අනිත් ඒවා හක දාන්න තරම් අපි තාම සමත් නැහැ. ඒ නිසා ඔන්න අපට සිද්ධ වෙනවා පළමුවෙන් ඒබඳු අරමුණු හඳුන ගන්න ඕන. දැන් මගේ හිතේ ලෝභ දේශ මෝහ උපදින්නේ මොන වගේ රූප දැක්කොත්ද? මොන වගේ ශබ්ද ඇහුනොත්, මොන වගේ ගඳ සුවඳ දැනුනොත්, මොන වගේ රස දැනුනොත්, මොන වගේ පහසකට ගියොත්ද, මොන වගේ දේවල් හිතන්න ගියොත්ද කියලා තමන් හඳුනා ගන්න ඕන. හඳුනා ගන්න ඕන. දැන් හඳුනනවා. දැන් තමන් දන්න මෙන්න මේ අරමුණු ආවොත් නම් මගේ හිත කෙලසෙනවා. ඊළඟට පුද්ගලයොත් හඳුනා ගන්න ඕනේ. මෙන්න මෙයත් එක්ක කතා කරන්න ගියොත් තරහම තමයි එන්නේ. මොන මොහරි කතාව පටන් ගත්තා, ටිකක් දුරින් දුරට ගියා, වාද විවාද ඇති වුණා, කෝපය ද්වේෂය ඇති වෙලා කුරාගේ කාමී ඇති වෙලා වෙන්න පුළුවන් අවසානයේ. එතකොට හඳුර ගන්න මේ පුද්ගලයා ළඟට ගියොත්, මේ පුද්ගලයාත් එක්ක කතා බහ කරන්න ගියොත් මොන අපි ආශ්‍රය හඳුර ගන්න ඕන, අපුරු ආශ්‍රය, අසත්පුරුෂ ආශ්‍රය. ඊළඟට තේරුම් ගන්නවා මෙන්න මේ තැනට ගියොත් මේ වෙලාවේ විෂම භාග අරමුණු ලැබෙන්න පුළුවන්. එහෙනම් මගේ හිත කෙලසෙන පිළුටු වෙනවා. ඒ නිසා මේ ගමන යා යුතුත් නැහැ. අන්න යා බාහිරයෙන් තමන් ආරක්ෂා කරගන්නවා. මෙන්න මේ අය එක්ක කතාවට ගියොත් උන දේශපාලනේ පටන් ගන්නවා, යුද්ධ ගැන කතා කරනවා. දන්නෙම නැහැ ඉතින් හිතට වැඩේ සිද්ධ වෙලා. වචනෙටත් ඇවිල්ලා ඔන්න බලනවා, බෝරියෝ පෙරේතයෝ යක්කු කියලා ඔන්න කෙලසිලා කිලුටු වෙලා. උපන්නේවත් හිතදිලා උපන්නේවත් වැඩිලා. එතකොට තේරුම් ගන්නවා එහෙනම් මෙන්න මේ ආශ්‍රය හොඳ නැහැ. මේ කතා බහ නොකළ යුතුයි. තමන් පරිස්සම් වෙනවද කොට අර නපුරු සතුන් ඉන්න මාවතක නොවෙනවා වගේ නොගිහින් ඉන්නවා. ඇසුරත් නොගිහින් ඉන්නවා. ඒ බඳු මාත්‍රිකාන් කතා නොකොට ඉන්නවා. අන්න ඒ වගේ බාහිර රැකවරණයේ පිණිස යොදාගත යුතු වැඩ පිළිවෙලුත් තියෙනවා. ඇතුළෙන්ම මේ ඔක්කොම සුද්ධ කරන්න බෑ. ඔක්කොම කුණු ගොඩවල් එන්න දොරටු හයම විවෘත කරලා ඇතුළතින් විතරක් සුද්ධ කරනවා කියන එක කරන්න බෑ. ඉස්සෙල්ල පුළුවන් තරම් බාහිරෙන් කුණු ඇතුළු නොවෙන්න පරිස්සම් කරගන්න. ඒවට කියනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය හදාගන්න, ඉන්ද්‍රිය රැකවරණය හදාගන්න. මෙහෙම හදාගෙන මේ වැඩ පිළිවෙල තුළ යෙදුනහම අපට පුළුවන්කම තියෙනවා අර ආර්ය ශ්‍රාවකේ සම්මා දිට්ඨියට පැමිණි කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් ඒ සඳහා ටිකක් හිතන්න, මෙහෙ කරන්න, හොයන්න, විමසන්න, විමර්ශන බුද්ධිය අවදි කරගන්න. ඒ සඳහා ඔබට නුවණ පහළ වේවා, සත්‍ය අවබෝධ වේවා ආශිර්වාදයි. මෙන්න ශිල්පවර්ණයේ සඳහා මේ සමගම සිස්සනට බයි නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියං චි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියං චි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, සතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි, හිංසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, නිති සරණ සහිත වූ පංච සීල සමාදානය මාර්ගඵල නිවන් පිණසම හේතු වේවා. අද උදෑසන පටන් දැන් මේ මොහොත දක්වා ප්‍රාමිස ප්‍රතිපත්ති මේ වශයෙන් කුසල ධර්මයන් කුසල ධර්මයන්හි යෙදුන දාන සීල භාවනාදී වශයෙන් මේ සිද්ධ කරගත්ත සියලුම කුසල පුණ්‍ය ධර්මයන් අපි හැම දිනාටම වහවහ මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම මේ යෝනිසූ මනසිකාරය අයෝනිසූ මනසිකාරය දෙකෙන් හඳුනාගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් ලෞතුරු මඟ අවබෝධ කර ගැනීමටම මේ පිනද මේ ධර්ම ශ්‍රවණේද උපනිශ්‍රේ වේවා පාරමී වේවා සසන්නාමි. ඒ වගේම මතු දිනක බුදුවලවක් සනසන නාත මිද්දෝසතානං වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට තල්පේ සාක්තු මහේසාක්ක සාසන මාමක උපකාරක කින් කැමති සියලු දෙවියන්ටත් පින් අයිති වේවා. දිවයිසු වැඩි දියුණු වේවා. පතර බෝධියෙන් නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙන්නා. ඒ වගේම අද දවසේ බණ දහම් කියා දෙමින් සීලාදී ගුණයන් පිළිපදමින් වන්දනමාන පුද පූජාවන් යොදවමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් අද දවසේ මට මේ ගුණ පුරා ගන්නට උදෑසන පටන් දන්පැන් පූජා කරමින් ගිලන්පස සාදා දෙමින් නොඑක් විදිහෙන් මේ සඳහා උදව් කළ උපකාර කළේ දායකකාරකාදී හැම දිනාටත් මේ පින් අත්පත් වේවා. මේ පින් බලයෙන් මේ හැම දිනාගේම ජීවිත සුවපත් වේවා සතුටපත් වේවා. බාධක මගහැරී සියලු සහනය සියලු සාන්තිය නිදුක් නිරෝගී භාවයේ සලසේවා කියලා ආශිර්වාද කරමු. අපි හැම දිනානමින් මෙසේ මිය පරලෝකිය ආවෝද අද දවසේ අපට දන්පෙන් පූජා කළ සිංහතුන් නමින් මිය පරලෝකිය ආවෝද විහාර ගණයේ අපවත් වී වදාළ සාමීන් වහන්සේලාටත් මේ ස්ථානයේ ගොඩ නැගලා අපට මේ පින්කම් සිද්ධ කරගන්නට අවස්ථාව සලසා මිය ගිය දායකකාරකාදී යම් පිරිසක් නැත්නම් එහෙමට මේ සදහන් කළ සෑම සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා දුක් පිරි සසර ගමන නිමා කොට සාන්ත නිවනින් සැනසෙත්වා සාදු කියලා. මේ සිද්ධ කළ කුසල පුණ්‍ය සම්පත් අද දවස පුරා පිරස් කරගත් ආමිස ප්‍රතිපත්ති මේ වශයෙන් සිද්ධ කරගමේ කුසල පුණ්‍ය ධර්මයන් පළමු කොට ලෞතුරු බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට මහා සංඝරත්නයට ප්‍රතිපත්ති පූජාවක් කොට පූජා කරමි. පූජා වේවා පූජා වේවා. මෙසේ ප්‍රතිපත්ති පූජා මේ වශයෙන් අප සිද්ධ කරගත්ත මේ සියලු කුසල පුණ්‍ය ධර්මයන් අපි හැමතෙ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සසර දුක් විතරව ලබන උතුම් නිර්වාණ සාන්තිය පිණසත් නිවන් ලබන අතුරු දෙලව සාන්තිය රකවරණීය නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සියලු යහපත රකවරණීය පිණසත් සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සමුර්ග කරගෙන මෙලව ජීවිතයේ සංසාර ජීවිතයේ සහනසන සිල්ල පිණසත් හේතු වේවා. පාපී දුෂ්ට දුර්ජන සුරකින් අසුරකට පත් නොවේවා. දිරෝදී වුණුව සලසා දෙන සුගති මග නිවන් මග පාදා දෙන සත්පුරුෂ ඇසුරෙන් තව තවත් නිවන් කුසල් මගට ගමු. සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් උතුම් නිවන් සුව පැහැම දෙනාට ලැබේවා සලසේවා. හොඳයි. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං තියායුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතු
සෝපත් 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 සෝපත්